ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා විශේෂයෙන්ම අද දිනේ පුරාවට මේ අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව විවාදයක් පැවැත්වෙන වෙලාවේ සියලු දෙනා අදහස් දක්ුණේ මේ සිදුවෙච්ච සිදුවීම වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕන කියන කාරණාව තමයි වතුනේ. මම සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ උත්තරීතර සභාව ආමන්ත්‍රණය කරලා මේ වගකීම මිදෙන්න, ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට මේ තියෙන වගකීමෙන් බැහැර වෙන්න සමහර විට ජනාධිපතිවරයාගේ පාර්ශවයේ යම් යම් උදවි උත්සාහ කරා. අද ඒක එතුමා පසෙක තියලි වෙලා එතුමා හරි ඍජුව කතා කරා. අපි පළවෙනි වතාවට සතුටු වෙනවා මේ සිද්ධියේදී ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධ. ඒ වගේම ජනාධිපතිතුමා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පරාද වෙලා ගෙදර නිදාගෙන ඉඳලා ජනාධිපතිතුමා කතා කළා මන්ත්‍රීකම් දීපු කණ්ඩායම මේ කඩේ යන එක තාමත් යනවා. දේශපාලනික අවස්ථාවයක් වෙනුවෙන් මේක යොදා ගන්න කටයුතු කිරීම බලමුද අපි කනගාටු වෙන්නේ නැහැ. ඒසහ අපි කියන්නේ මේ කාරණාව එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්ක එකතු වෙච්ච කණ්ඩායම ගිහිල්ලා කරපු සිදුවීමක් විදිහට තමයි මේ උවා දක්වන්න උත්සාහ කරේ විපක්ෂය. අපි කියනවා මේක කරුණාකර මේ රටේ ජනතාවට තේරෙන්නේ නැතුව නෙමෙයි. මේ රටේ ජනතාව දන්නවා මේක සිදුුනේ කුමක්ද කියලා. ජනාධිපතිතුමා කිව්ව මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ එක කොටසක්. මේකට මූණ දෙන්න වෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා. අපි අද එතුමාගේ කතාව තුළින් දැක්කා දිනපතා එතුමා මේ දවස්වල විපක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරුත් එක්ක ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙනවා කිව්වා. ඒක හොඳයි. හැබැයි පහුගිය මාස 6ක් 7ක් යනකම් මේකේ හරියට අවශ්‍ය පිරිස් වාඩි කරන්න බැරි වීම ගැනත් මම හිතන්නේ එතුමා කනගාටුවට පත් වෙන්න ඕන. මේ වගේ සිද්ධියක් උනාට පස්සේ දැන් දිනපතා රැස් වුණාට වැඩක් නැහැ කියන කාරණාව මතක් කරන්න ඕන. දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු මේක ආණ්ඩුවේ කරේ තියලා ලස්සන්ට අතපීදා ගන්න උත්සාහ කරනවා. අපි මේකට කවුරුත්වයක් කියන දැන් මොකද LTT සංවිධානය යුද්ධය නිමා කරන්න අවුරුදු 30ක් ගියා. LTT සංවිධානය කොතනින්ද ආරම්භ වුණේ? LTT සංවිධානය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කටයුතු කරන කාලය දක්වා මේක ටිකෙන් ටික වර්ධනය වුණේ කොහොමද කියලා කවුරුත් දන්නව. හැබැයි ඒක අවසන් කරන්න ලොකු කාලයක් ගියා. අද මේ අපි මුහුණ දුන්නු මේ අප්‍රේල් 21 පාස්කු ඉරිදින සිද්ධියට මේ කණ්ඩායම ආරම්භ වෙන්න එක් එක් දේශපාලනික කණ්ඩායම්වල අවශ්‍යතාවයන් මත මේක නිර්මාණය වුණා කියලා කාටවත් සැකහැර දැනගන්න පුළුවන් කාරණා ඉදිරියේදී මතුවේ. දැන් මේ වර්තමානයේ අපි දැනගෙන තියෙනවා. නිසා මේ සියලු සිද්ධි එක ගොඩකඩ දාලිවල ලඝු කරලා ඉවර වෙලා අතපීදා ගන්න නැත්නම් ඒකේ කාට හරි මේකේ වගකීම පවරලා ඉවර වෙලා තව කණ්ඩායම මේක වාසි ගන්න හදනවනම් මං හිතනවා මේ ත්‍රස්තවාදී කණ්ඩායම්ගේ ඒ හයිය උඩින් සමහරු ආණ්ඩු පීඩවන්න උත්සාහ කරනවා. දැන් මම දැක්කා අද කිව්වා මේ එක්තරා මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේම අවුරුදු 3ක් බැරි නම් අපිට දෙන්න අපි කරන්න ඕක තමයි තියෙන්නේ. දැන් මේ කරගන්න ඕනකම තමයි තියෙන්නේ. මාස ගාණක් උත්සාහ කරා එක එක විදියට කරගන්න. නමුත් බැරි වෙලා දැන් ආපහු උත්සාහ කරනවා මේ සිද්ධිය උඩින් අපිට මේකේ හයිය ගන්න පුළුවන්ද කියලා. දැන් මම මේලාද විශේෂයෙන් මතක් කරන්න ඕන කිරියල්ල කරු ඇමතිතුමා ගැන කියපු කාරණා මේ ලිපිය මම අද හොයාගත්තා. මේ ලිපිය මං හිතන්නේ දැක්කෙත් නැති උදුවිය කෑ ගහනවා. මේ ලිපිය සම්පූර්ණ කියවන්න කියලා මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා. මේ ලිපියේ එතුමා සම්පූර්ණ සඳහන් කරලා තියෙන එතුමාගේ මාධ්‍ය ඒකකය කලම්බු ටෙලිග්‍රාෆ් කියන වෙබ් අඩවිය හරහා තිබිච්ච ලිපියක් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ ලිපියේ කිසිදු තැනක කවුරු හරි කියනවනම් වගකීමෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලු දෙනා මේක බලන්න ඕනේ. මේ කොහෙවත් මේකේ දේශද්‍රෝහී ප්‍රකාශයක් නැහැ. මේක එක දෙයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට අර සිරිසේන ගරු ජනාධිපතිතුමා කියලා දාලා නැහැ. නමින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේකේ දකින්න තියෙන දුර්වලකමක් තියෙන ඉතින් මම හිතනවා ජේෂ්ඨ ඇමතිවරයෙක් විදිහට එතුමා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් එන ඕන ගැටලුවකට ඕන ප්‍රශ්නයකට ඍජුව පිළිතුරු දෙන අමාත්‍යවරයෙක් එතුමාව දඩේමේ යන්න අවියක් කරගන්න මේක උත්සාහ කරනවා. මගේ මිත්‍රයා පියල් මන්ත්‍රීතුමා ගැනත් කතා කරා. මම එතුමාට මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕන කාරණාව තමයි දැන් එතුමාගේ සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් විදිහට ලක්රා. වැරදිලා හරි මේ කාරණාව වැරදිලා හරි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්ගෙන් කියවුණා නම් මොකක්ද අද වෙන්නේ? අද පාර්ලිමේන්තුවේ මං හිතන්නේ අර විපක්ෂයේ කණ්ඩායම ඉස්සරහා වාඩි වෙලා දේශද්‍රෝහීන් ටිකක් අර අපේ උතුම් මේ හමුදාව නිකම්ම මරණයටපත් වුණා කියලා දේශද්‍රෝහී ප්‍රකාශ කරනවා. මේ රටේ නැවත යුද්ධයක් වපුරන්න උත්සාහ කරනවා. මේ වගේ මහා විශාල සංදර්ශනයක් දක්වයි. ඒ නිසා අපි කියනවා දේශපාලනය කරන්න ඕන ක්‍රමවේදයක් තුන ඒකේ සදාචාරාත්මක භාවය අඳුර ගන්න. එතුමාට වැරදිලා ඒක කියවෙන්නේ නැති. එතුමා ඒක හිතන්නේ නැතුව කියවෙන්නේ නැති. ඒක එතුමා සමාව ගත ඒක එතනින් ඉවරයි. හැබැයි ඒක සාමාන්‍ය සිදුවීමක්. ඒක සරල සිදුවීමක් විදියට ලඝු කරන එක උත්සාහ කරන හොඳ නැහැ. කංචන විජේසේකර මන්ත්‍රීතුමා කිව්ව මේ පාර්ලිමේන්තුවේ එතුමාගේ ගේ පිටිපස්ස ඉස්කෝලේට කවුරුවත් ආවේ නැහැ. ඊයේ මේ පොලිසිය කවුරුවත් හිටියේ නැහැ කියලා මම ඒ වෙලාවෙම මම කතානායක පුටුවේ වාඩිලා හිටපු හිඳ කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඇවිල්ලි වෙලා විමසීමක් කරා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා එතුමා ගිහිල්ලා ඒ පාසලේ ආරක්ෂාව තාවුරු කරන්න අවශ්‍ය කටයුතු කරලා ළමයි 10 දෙනා හිටියේ කියලා කිව්වා. ඉතින් මේවා මේ රටේ ජනතාව උසිගන්වලා අදටත් මේ පාසල්වල අනාරක්ෂිතයි කියලා විලා රටට කියලා මේ උත්සාහ කරන්නේ දේශපාලන ගමනක් යන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ලේ මතින් මේ මස් වැදලි මතින් දේශපාලන ගමනක් යන්න උත්සාහ කරන තරුණ මන්ත්‍රීවරු ඉදීම අපිට කනගාටුවක්. ඒ වගේම පත් වෙන්න ඉන්න ඔය නම් කියන දේශපාලනච්චවද මේ රටට දෙන පණිවිඩය මේ රටේ ජනතාව හොඳින් අවධාරණය කරගන්නවා. ඒ අනාගතේ බලාපොරොත්තු මේ රටේ ජනතාව සපල කරගන්න දෙයිද නැද්ද කියන එක අනාගතේට බාරයි කියමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි සිදුවීම් නැවත ඇති නොවෙන්න මේ රටට ආදරය කරන දේශප්‍රේමී නායකයෝ සියලු දෙනා එකතු වෙලා තීරින්දු තීරණ කටයුතු අවස්ථාවක දේශපාලනය කරන්න එපා කියන ඒ ආදරණීය පණිවිඩය දෙමින් මම මගේ කතාව
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි.
නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අපේ රට අප්‍රේල් 21 වෙනිදා මේ රුදුරු වදුරට විපතට ගොදුරුනේ තස්සවාදී ප්‍රහාරට ගොදුරුනේ ඇයි 90% කතෝලික ජනතාව සිටින නෝර්වේ රට තෝර නොගෙන පාස්කු ඉරිදා කතෝලික ජනතාව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය අපේ රටේම සිද්ධ වෙන්නේ මේ වන විට අපේ රට තුළ පැවති දුර්වල ආරක්ෂක තත්ත්වය දුර්වල ආර්ථික ව්‍යුහය රට පිළිබඳව ආදරයක් නැති පාලකයින්ගේ එහෙට මෙහෙට බෙදා වෙන් කරගෙන රණ්ඩු වෙන ජාතික ආරක්ෂාව සමග විහිළු කරන පාලකයින් ඉන්න රටන් නිසා තමයි මේ විපත අපි කෙරෙහිම යොමුනේ කියන කාරණේ අප මතක් කරනවා. අප්‍රේල් 4 වෙනිදා ජාත්‍යන්තර බුද්ධි සේවා මෙවැනි විනාශයක් මේ රටේ සිදු වෙනවා බව කියද්දී හොයලා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ගන්නවා හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් කරල් වසන්ත කරන්නාගොඩගෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදා දවස් කීපෙම දවස් පහක් එක දිගට වැය කළේ කරන්නාගොඩ මහත්තයාගෙන් කට උත්තර ගන්න මෙන්න මේ රටේ ආරක්ෂක තත්ත්වයේ ස්වභාවය. මගේ ඒ නිසා අපි මුලින්ම කියන්න ඕනේ අපේ රටේ පාලකයින් ආණ්ඩුව නොදැන මේ ප්‍රහාරය සිදු වුණා නම් නොදැන ගැනීමටත් වගකීම දරන්නේ උන්මයි. ඇයි ඔවුන්ට තොරතුරු වාර්තා නොවුනේ? දන්නේ නැහැ කියනවා නම් එයත් දුර්වලකමක්. දැනගෙන පියවර ගත්තේ නැත්නම් එයත් දුර්වලකමක්. ඒ නිසා අද විදේශ රටවල් hina වෙනවා අපේ රටට. වගකීම බාරගන්න ආණ්ඩුවක් නම් ඉල්ලා අස්සෙන්න ඕනේ. වගකීම යුතු ආකාරයට ඊට පස්සෙවත් හැසිරෙන්න ප්‍රතිඥා දෙන්න ඕනේ. ඒ කිසිදයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි අපේ රටේ ආගමන විගමන නීති රීති පිළිබඳ ප්‍රශ්නය. ඒ තමයි අපේ රටේ විවිධ ජාතිකයෝ නිදහසේ පැමිණෙනවා. වීසා රහිතව පැමිණෙනවා. ආගමන විගමන නිලධාරීන් අපේ රටේ වැඩ වර්ජනයක් කළා. ඔවුන් ඉල්ලීමක් කළා. මේ රටට පැමිණෙන විදේශීය ජාතිකයෝ පිට රටට නැවත යවනවාද කියලා හොයා බලන්න ක්‍රමවේදයක් නැහැ කියලා. ඒ නිසා අපි මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා. මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. අපේ රටේ ආගමන විගමන නීති පිළිබඳව ඉතාම තදින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ ගරු සභාවේ අපි කීප විටක් පෙන්වා දුන්නා වනාති විල්ලුව විතරක් නෙමෙයි අපේ රටේ නැගෙනහිර පළාතත් උතුරු පළාතත් මධ්‍යම කඳුකරයත් ඈත දුම්බර මිටියාවත අන්තවාදී කල්ලි කණ්ඩායම් වල නිදහසේ පදිංචි කිරීම සිදුවෙනවා. අක්කර 21000ක් දුම්බර මිටියාවතේ අදත් කෑලි පර්සස් 7-8 කෑලි වලට පදිංචි කිරීම මේ කතා කරන මොහොතේ සිද්ධ වෙනවා. ඒ නිසා අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට මේ රටේ ජාතියේ හදවත බඳු ඉඩම් උඩරට කඳුකරයත් වෙනත් වනාන්තර ඇතුළු මේ රටේ අභය භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කරගන්න කටයුත්ත නතර කිරීමට රටක් වශයෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. එසේ අපි කාටක්වත් චෝදනා කළ යුත්තේ නැහැ. එක පළමුව ආගමන විගමන නීති දැඩි කරන්න ඕනේ. ඒ වගේම අපේ ඉඩම් පිළිබඳ නැවත පදිංචි වීම පිළිබඳ නීති රීති පිළිබඳව රටේ පවතින නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත අපිට තියෙනවා. ඒ වගේම අපේ රටේ විවාහ නීතිය අපි දන්නවා සාමාන්‍ය විවාහඥා පන්තර අනුව අවුරුදු 16ට අඩු කාන්තාවක් දැරිවියක් යම් තැනැත්තෙක් විසින් රැගෙන ගියා නම් විවාහ කරගන්න උත්සාහ කළා නම් අපහරණයේ වරදට ඒ දැරිවියව යවනවා රක්ෂිත විවිධ පරිවාස භාරයන්ට තරුණියාව යවනවා රක්ෂිත බන්ධනාගාරයක අපේ රටේ නීතිය. නමුත් අද සමහර විවාහ නීති අපේ රටේ ආගම් පදනම් කරගෙන අවුරුදු 12 13 දැරිවියෝ තමයි අද විවාහ කරගන්නේ. ඒ නිසා අපේ රටට පොදු නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ගරු සභාවට අපි යෝජනා කරනවා ඒ පොදු නීති මේ වෙලාවේ කුලල් කා ගැනීම නෙමෙයි මේ පොදු නීති පද්ධතිය හරහා අපි එකතු වෙමු. පොදු විවාහ නීතිය රටේ සියලු දෙනාටම සියලු ජන වර්ගවලටම එකක් වෙන්න ඕනේ. ඒ සහ කටයුතු කරන්න ඕනේ කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුව මේ වන විට පුද්ගලයින්ට විවිධ නීති ක්‍රියාත්මක කිරීමේ නීතියේ විෂමතාවයන් තියෙනවා. ආණ්ඩුකාරවරේ ඊය ප්‍රකාශ කරනවා විනිශ්චයකාරවරු පවා මේ කියන අන්තවාදී තස්සවාදී කල්ලිය සමාජිකයෝ කියලා නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා නම් ඔය ආණ්ඩුකාරවරයව ගෙනල්ලා ආණ්ඩුකාරයව ආරක්ෂාව ගැන විමසන්න නෙවෙයි ඔව්ව කරන්න ඕනේ. ආණ්ඩුකාරයව ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ කවුද ඒ විනිශ්චයකාරවරු කියලා. එවැනි ප්‍රශ්න කිරීමක් අපේ රටේ ඇත්තේ නැහැ. අපි දන්නවාද නීති පිළිබඳ සංශෝධනයක් කරන්න ඕනේ කියලා යෝජනා ඉදිරිපත් වෙනවා. දැන් අද කාරක සභාවක තස්සවාදී පනත පිළිබඳ සාකච්ඡාව ප්‍රතිසස්ත පනත පිළිබඳ සාකච්ඡාවක් පහළ මේ පාර්ලිමේන්තුව තුළ සිදු වුණා. අපේ රටේ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී බුද්ධිවංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කියනවා 30 අවුරුද්දක් යුද්ධේ නිමාකරනද මෙරට පැවති තස්සවාදයේ වැළැක්වීමේ පනත සා හදිසි නීතිය ප්‍රමාණවත්. ඒ නිසා ඊට වඩා වෙන නීති කිසිවක් ඕනේ නැහැ. යම් යම් සංශෝධන තියෙනවා නම් මේ පනත සංශෝධන එක්කලා කියලා ආණ්ඩුවේ මිනිසු තමුන්ගේ දුර්වලකම වහගන්න අගමැතිවරයා තමුන්ගේ දුර්වලකම ප්‍රදර්ශනය කරන්න නීති ඕනේ කියලා කියද්දි අද හවස අපි සියලු දෙනා ඉදිරියේ මයන්ත දිසානායක මැතිතුමා මූලාසනයේ ඉන්න කාර්යක සභාවේදී කියනවා බොරු අලුත් නීතිය ඕනේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියනවා. සියලු දෙනාම පිළිගන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රධාන නිලධාරියා පිළිගන්නවා මොන නීතියක්වත් ඕනේ නැහැ මේ නීති ප්‍රමාණවත් කියලා. ඒ නිසා ආණ්ඩුව තුලම එකඟතාවයක් නැතුව අද අගමැතිවරයාගේ ප්‍රකාශ සමච්චලයට ලක්කරන අද උසස් පොලිස් නිලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ වගකීමෙන් තොරව අගමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව වගකීමෙන් තොරව කටයුතු කරන බව දවසින් දවස තහවුරු වෙනවා. ඊයේ පෙරේද රසායනික ද්‍රව්‍ය එවැගේම විවිධ ආයුධ අන්තර්ගත කොටස් නිෂ්පාදනය කරන ආයතනයක් අත්අඩංගුවට අරගෙන ඒ සේවකයෝ නිදහස් කළ බව අපි දන්නවා. හැබැයි අපි අහනවා ඔවුන්ට නඩු පැවරිය තස්සවාදී පන්ති අර්ථයෙන් නෙමෙයි මේ ආණ්ඩුව තස්සවාදී පනත යර්ථයේ නඩු පැවරුවා නම් අපලවා දෙන්න මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි නීතිය සමානව ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා අපි කියන්නේ මේ ආණ්ඩුව. නීතිය සමටම සාධාරණයක් නැහැ. නීතිය අත් වශයෙන්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ පොදු ජාතික ප්‍රතිපත්තියක් අපේ රටේ එක එක පුද්ගලයන්ට අවශ්‍ය වන පරිදි නීති හදන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා භාෂාව පිළිබඳ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ අන්තවාදී නොවේ ජාතිවාදී නොවේ කිසිම ජාතියකට හිංසාවක් කරදරයක් කිරීම පමණක් නෙමෙයි භාෂා කරුණු පදනම් කරගෙන සිදු කරන විශේෂ වරප්‍රසාද සැලකීම් කිසිම ජාතියකට අවශ්‍ය නැහැ. සැමටම සමාන වූ භාෂාමය අවශ්‍යතාවයන් ඉෂ්ට කෙරලීම සඳහා අපි කටයුතු කරන්න ඕනි ගෞරව සභාපතිතුමනි. මම මීට පෙරත් ඔප්පු කළා උසස් පෙළ විභාගයේදී සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන ලබන දරුවන්ට සිදු කරන අසාධාරණකම් මේවා ජාතිවාදී නෙමෙයි. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී 170ක් ලබා ගන්න කොහොමද නීති විද්‍යාල ප්‍රවේශයේ ද්‍රවිඩ මාධ්‍ය ශිෂ්‍යෝ. එසා භාෂාව පදනම් කරගෙන මේ රටේ ජනතාව අතර විෂමතාවයන් ඇති කරනවා.
විනාඩියක් තියෙනවා.
ඒ නිසා අපි කියන්නේ
විනාඩියක් තියෙනවා.
අපි පිළිගන්නවා දරු කාදිනල්තුමා ඉතා නිර්භීත නායකත්වයක් දැක්වුවා. මෙරටේ කතෝලික ජනතාව අවිංසාවාදී ජනතාවක් ඔවුන් කලබල වුණේ නැහැ. ඒ වගේම අපේ රටේ ජාතිය හදවත බඳු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට, ඒ වගේම සීදල්දා මාලිගාවට තස්සවාදී ප්‍රහාර එල්ල වෙද්දී අපේ රටේ ජනතාව ඉතාම සාමකාමීව කටයුතු කළා. ඒ නිසා මේ බටහිර වමනා වෙන්නේ, මේ ආණ්ඩුවේ වමනා වෙන්නේ ජාතීන් අතර යන කොටා ගැනීම. DIG නාලක සිල්වා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු සහිත ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා නාමල් කුමාර සාක්ෂි දෙමින් කියනවා දිගන සිද්ධිය ඇතිකරන්න අපේ පොලිසිය සම්බන්ධයි, පොලිස්පති සම්බන්ධයි, DIG නාලක සිල්ල සම්බන්ධයි, එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යයි, ආණ්ඩුවට අවශ්‍යයි මුස්ලිම් සිංහල ගැටුමක් ඇතිකරන්න. ඒ නිසා මේ ද්‍රෝහි වැඩේට සාක්ෂි අද වෙනතෙක් අප දීලා නැහැ. නාලක සිල්ලට අද වෙනතෙක් අප දීලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට තමයි අවශ්‍ය වෙන්නේ ජාතීන් අතර යන කොටා ගැනීම. ඒ තමුන්ගේ බලපෑම පොරය සඳහා බලපෑම සඳහා අවසාන තුරුම්බුව තමයි රට තුල මෙතරම් ආර්ථික වශයෙන් විනාශයක් කරලා රට ජාතික ආරක්ෂා විනාශ කරලා රට දවසින් දවස විනාශයට පත් කරමින් මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාවලියට ජනතාව බලන් ඉන්නවා. මේ ආණ්ඩුව එළවන්න. ඒ නිසා විපක්ෂයේ රටට ආදරය කරන, රටට යන්තම් ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා එක එක්කෙනාට චෝදනා කරන්න යන්න එපා. පර්ණ මුවහමට හදවතට එකඟව කතා කරන්න. පර්ණ මුවහමට හැම දෙයකටම මහින්ද රාජපක්ෂ මහත්තයාට බණින මූසල දේශපාලනය අවසන් කරලා තමුන්ගේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කවුද හරි කවුද වැරදි කියලා තීරණය කරන්න කාලය එළඹෙලා තියෙනවා. ඒ සහ ප්‍රඥා පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරේ. මන් නියදේ නබේ සිතති.
බොහොම ස්තුතියි ගරු අශෝක අබේසිංහ මාතිතුමා. ඔබතුමාට විනාඩි 3යි තියෙන්නේ.
ඈ
විනාඩි 3යි. කාලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
එහෙමනම් කතා කරලා වැඩක් නැහැනේ.
කරන්න දෙයක් නැහැ ගරු ඇමතුමා. විනාඩි 3යි ඔබතුමාට
තියෙන්නේ. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මෙම දුක්පසු සිදුවීම අපේ රටේ ඉතිහාසයේ කලුපැල්ලමක් ලෙස රටන් වෙනවා. මේ අවස්ථාවේදී අග්‍රදූරු මල්කම් රංජිත් පියතුමා ගත්ත දූරදර්ශී පටත ප්‍රකාශ අපි අගය කරනවා. ඒ වගේම මම මේ කාලේ නැති නිසා මං ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං හැන්ඩ්ෂාට් ගත කරනවා. මම මේ 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 පින්තූර සියල්ලම මොවුන් ප්‍රකාශ කරනවා කිසිම සම්බන්ධයක් නැහැ කියලා මේ අන්තවාදී සංවිධාන සමග. එහෙනම් මේ පින්තූර සියල්ලම හැන්ඩ්ෂාට් සහ විශේෂයෙන්ම හැන්ඩ්ෂාට් ගත කරනවා. මේ මෙතන තියෙන පින්තූර හයක්. ඒ වගේම විශේෂයෙන්ම මට මේ කාලයත් එක්ක මට කතා ගන්න අවස්ථාවක් නැති නිසා මම තවත් එකක් නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පළවෙනිදා ඩේලි මිරර් පත්තරේ තිබිච්ච මෙම දේශපාලන ඕපදූපතීරණය තිබුණා thanking him for the timely tip off. මෙන්න මේ ලිපිය මං හැන්ඩ්ෂාට් ගත කරනවා, සභාගත කරනවා. මේකේ තියෙන දේ පිළිබඳ විශේෂයෙන්ම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මොකද මේකේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ යම්පි සිදුවීමක්, ඒ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා මම විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ තියෙන්නේ මඩකලපුව බෝම්බ සිදුවීම පිළිබඳව යම්කිසි මන්ත්‍රීවරයෙකුට මේ රටේ ප්‍රධාන පුද්ගලයෙක් දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා. ඔහුට මේ සඳහා යන්න එපා කියලා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ මේ භෝජනාගාරයේදී ස්තුති කළා කියලා මේ පත්‍රයේ තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මම කනගාටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ සිද්ධිය සිදුවෙලා දින දෙකක් තුනක් ඇතුළත තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරලා විශේෂයෙන්ම මම හිතියානම් මෙවැනි දේවල් සිදු වෙන්නේ නැති නෑ කියලා ප්‍රකාශය කළා. මේ කොපමණ සැහැදි ප්‍රකාශයක්ද කියලා මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. මක් නිසාද එතුමා ප්‍රකාශ කරලා තිබුණා මම නියම අවස්ථාව ආපුම මගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරන්නම් කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එතුමාගේ කළ ප්‍රකාශය පිළිබඳ රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ වගේම මම ඔබතුමාට විශේෂයෙන්ම මේ තෞෆික් ජමාත් සංවිධානයට කවුද ඉඩම් දුන්නේ, කවුද මුදල් දුන්නේ, ඔවුන් සමග මේ විල්පත්තුවේ ඉඩම් දුන්නේ කවුද, මේ සියල්ලම ඔවුන් අද කතා කරපේවට පිළිතුරු අපි ළඟ තියෙනවා. නමුත් කාලය නොමැති නිසා මම මේ පින්තූර සභාගත කරනවා සහ හැන්ඩ්ෂාට් ගත කරනවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා විශේෂයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාත් එක්ක මේ රටේ යම්කිසි විශේෂයෙන්ම ස්ථාවර භාවයක් ඇති වෙලා තිබුණා. 2000 වසරේ වසරේදී මේ රටට සංචාරකයන් ලක්ෂ 5යි අවිල සිටියේ. නමුත් පහුගිය වසරේ 23 ලක්ෂයක් සංචාරක පැමිණ සිටියා. මේ සංචාරක ව්‍යාපාරය ඉතා විශාල ලෙස කඩාවැටෙන අවස්ථාවක මේ ඉදිරි විශේෂයෙන්ම මම අපේ සංචාරක ඇමතුමාට සහ රජයට ස්තුතිවන්ත වෙනවා. මේ සංචාරක ව්‍යාපාරය සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දීම පිළිබඳව. ඒ වගේම අද මම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ස්තුතිවන්ත වෙනවා. ඉතා පැය 24ක් ඇතුළත මොන රටේද මෙවැනි දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලලා පැය 24ක් ඇතුළත ඔවුන්ගේ මූලස්ථාන විනාශ කරලා ඔවුන් විනාශ කරන්න වැඩ කළ හඬයුතු කළේ. අපේ රජය කළා. ඒ නිසා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ ආරක්ෂක අංශයට විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනේ. සති දෙකක් ඇතුළත අද හමුදා යුද හමුදා ප්‍රතිමා ප්‍රකාශ කළ තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට
සිද්ධවීම සම්බන්ධයෙන් එහිදී විපතට පත්වෙච්ච පවුල්වල සියලුම දෙනාට අපගේ හදවතේ පැවතින ශෝකය පළමුවෙන්ම මේ අවස්ථාවේදී පුද කරමු. ඒ වගේම විශේෂයෙන්ම ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයින් මේ ප්‍රශ්නයේදී තුමන්ලා ඉතා සාමකාමීව මේ රට සාමකාමී තත්ත්වයකට ගෙන එන්නට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් අපි ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්න. මේ ප්‍රශ්නය ගත්තම මේ සිද්ධ වෙච්ච සිද්ධවීම දිහා ඉතා ගැඹුරින් අපි බලපුවම අපට මේ සිද්ධිය කාරණා දෙකක් විදිහට අපට පේනවා. එකක් තමයි මෙවැනි සිද්ධවීම් ලෝකයේ සිද්ධ වුණාම ඒ සිද්ධ වුණාට පස්සේ සිද්ධවීම මර්ධනය කරන්න රජයන් සහ ආරක්ෂක හමුදාවන් ගන්නා වූ ක්‍රියාමාර්ග. අපේ රටේ මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වුණාම රජය කෙසේ වෙතත් ආරක්ෂක හමුදාවන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරලා ඔවුන්ගේ හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් බොහොමයක් ක්‍රියාමාර්ග ගත්තා. ඒක එක කාරණයක්. ඒකට අපි ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඒ සියලු දෙනාට අපේ ගෞරවය පුද කරනවා. ඒ සිද්ධිය සිද්ධ වුණාම ගත්තා වූ ආරක්ෂක පියවර. ඊළඟ කාරණය තමයි මෙවැනි සිද්ධියක් මෙවැනි දේ ඇති වෙන්න ඇයි මෙහෙම වුණේ අපේ රටට? ඒකට හේතුව තමයි ඉතාම අසමත් නොහැකියාවෙන් පෙරුණු මලමිනියක් වගේ රජයක් මේ රටේ පැවති. මේකට වැඩි තර්ක විතර්ක අවශ්‍ය නැහැ. අපි දන්නවා ත්‍රිවිධ හමුදාවේ මේ සේනාධි නායකයා රාජ්‍යයේ නායකයා කැබිනට් මණ්ඩලයේ නායකයා ආණ්ඩුවේ නායකයා ජනාධිපතිතුමා. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා පහුගිය ඔක්තෝබර් මාසේ කියනවා මේ ආණ්ඩුව අසමත් මේ රජය අසමත් මේ කැබිනට් එක අසමත් කියලා. ඉතින් ජනාධිපතිතුමා විසින්ම කියනවා නම් මෙවැනි තත්ත්වයක් මේ රටේ තියෙන්නේ කියලා. මෙවැනි තත්ත්වයකදී ISIS සංවිධානය නෙවෙයි මෙවැනි රජයක් රටේ පවතිනකොට ඊට වඩා බරපතල ජාත්‍යන්තර ආක්‍රමණයක් වුණත් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන්.
තව විනාඩියයි ඔබට මේක තියෙන්නේ.
ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාගේ කාර්යාලයේ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් යම් ලියවිලි වගයක් බෙදුවයි කියලා අපි රූපවාහිනිය දකිනවා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයොම මේ ආකාරයට නම් කටයුතු කරන්නේ කොහොමද රජයේ තියෙන සමස්ත සාමූහිකත්වය ජනාධිපතිතුමා කියනවා නම් මේ ආණ්ඩු අසමත් මේ කැබිනට් එක අසමත් මේ රජය අසමත් කියලා අපේ රට මොකද්ද වෙන්නේ තව ටික දවසක් ගියාම කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් මරාගෙන මැරෙන බෝම්බයක් ඇදගෙන කැබිනට් මණ්ඩලයට ගියා කියලා ඇහුවත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. එවැනි තත්ත්වයකයි මේ රාජ්‍ය තියෙන්නේ. සකල යුතුයන්නේ වහාම පාර්ලිමේන්තුව තීන්දුව කරලා වහාම මැතිවරණයක් ඇඳවලා මේ රටට වග කියන සාමූහිකත්වයෙන් හෙබි සමත් ජාතික ආරක්ෂාව අංගකේ සලකන රාජ්‍යයක් මේ රටේ බිහිකර ගැනීම ජාතික අවශ්‍යතාවයක් බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා ඔබතුමාට විනාඩි 3යි.
බොහොම ස්තුතියි. ඇත්තටම තාමත්ම කනගාටු දායක කාරණයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට ගැන කනගාටු වෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් 21 මේ ප්‍රහාරයෙන් අපේ රටේ සමස්ත ජනතාවම අති බෞතරයක් ජනතාව 100% කිහිපයක් අර කණගාටුවට පත් වුණා. විශේෂයෙන් කිතුනුවන් ඉලක්ක කරගත්තු පල්ලි ඉලක්ක කරගත්තු ඒ ප්‍රහාරය ඉතාමත්ම බිහිසුණු මේලෙච්ච ප්‍රහාරයක් විදිහට අපි හෙලා දකිනවා. ඒ වගේම මේ ප්‍රහාරයේ එක්ක අපිට තීන්දුව తీරන ගණනාවකට එළඹෙන්න වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන්ට පෙර මේ ප්‍රහාරය වළක්වා ගත යුතුව තිබුණාද කියන බරපතල ප්‍රශ්නය සමස්ත රටේ ජනතාවගේ සිස්සතන්වලද පළපදියම් වෙලා තියෙනවා. ඒක වළක්වා ගත යුතුව තිබුණා නම් කවුද ඒකට වැරදිකාරයෝ? කවුද ඒකට මේ වැරද්ද කරේ කියන ප්‍රශ්නය තියෙනවා. මේකට අපි සූදානම් නැහැ එහාට මෙහාට ඇඟිල්ල දික් කර කර ඉන්න. මේක ඍජුවම එක පුද්ගලයෙකුට එහෙම නැත්නම් කණ්ඩායමකට එල්ල කරන්න සූදානම් නැහැ. මං හිතන්නේ හොඳ කොමිෂන් සභාවක්වත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභාවෙන් හෙළිවෙයි මේ කාරණේ සැබෑ වැරදු කරුවන් කවුද කියන කාරණේ. හැබැයි අපිට පේනවා විපක්ෂය මේක දඩමීමා කරගෙන මේක ආණ්ඩුව තමයි වැරද්ද 100%ක්ම විදියට හඳුනන්න උත්සාහ කරනවා. හැබැයි අපිටත් ඕනනම් තර්ක කරන්න පුළුවන්. අපිටත් ඒ විදියට අර්ථ දක්වන්න පුළුවන්. දවස් 52 මේක වුණා නම් වෙන්නේ නැහැ. දවස් 52 තමයි අලුතෙන් දිව්‍ය සාමය අමාත්‍යාංශයක් පත් වෙන්නේ. මේ විදිහට අපිටත් කියන්න පුළුවන් තර්ක කරන්න. හැබැයි අපි සූදානම් නැහැ. ඒ විදිහට මේ ම්ලේච්ඡ ප්‍රහාරය දඩමීමා කරගෙන සාධාරණීකරණය කරන්න. අපි කොහොමද මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නේ? අපි දන්නවා මේ ප්‍රහාරයෙන් පසුව මේ පශ්චාත් සිදුවීම් ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඊටාම කෙටි කාලයක් ඇතුළත මේ පුද්ගලයෝ අතරම් කොට ගැනීම, යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, STF එක මෙයා එකතු වෙලා හරියට කරලා තියෙනවා. ඒ සඳහා ජන කොට්ටාසවල සහභාගීත්වය, දායකත්වය අපි අගය කරන්න ඕනේ. අපි දන්නවා මුස්ලිම් ගම්මාන වල ඒ වැටලීම් කරද්දි මේ මුස්ලිම් ජනතාව අති බහුතරයේ සහයෝගය ලැබිලා තිබුණා. මේ තොරතුරු දෙද්දි මුස්ලිම් ජනතාව ඉතා බහුතරයක් මේ තොරතුරු දීලා තිබුණා. මොකද මේ ප්‍රහාරයෙන් ඒ ජනතාව ජන කොට්ටාසය මුස්ලිම් ජන කොට්ටාසයත් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. විශාල හිත්වලකට පත් වෙලා තියෙනවා. ඒ වගේම කතෝලික ජනතාව තවත් ඉතාම වේදනාවෙන් ඉන්නේ. තමන්ගේ පවුල කෙනෙක් නැති වුණාම, තමන්ගේ ඥාතියෙක් දරුවෙක් නැති වුණාම මේ වේදනාව මං හිතන්නේ ජීවිත කාලය තුරා මෙයාගේ සත්සිස්සතන් වල තියෙනවා. අපිට ඒකට පිළියම් දෙන්න, පලස්තර යොදන්න අපිට වන්දිගවලා ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒ නිසා මං හිතනවා මේ සෑම ජන කොට්ටාසයක්ම මේ තුලින් පීඩාවට පත් වෙලා තිනවා.
බෞද්ධ විනාඩියක් තියෙනවා ඔබතුමා.
බෞද්ධ ජනතාව විදියට ඔද බෞද්ධයෝ කියන්නේ ඉතාමත්ම මානුෂික පිරිසක්. අපි දන්නවා සතෙකුටවත් හිංසාවක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ මේ ප්‍රහාරය ඉතාම නිහින ප්‍රහාරයක් විදියට ඉතාමත්ම කනගාටුවට පත් වුණා. අපිට මේක වේදනාව අපිට හොඳට දැනුණා. අපේ රටේ සමස්ත ජනතාව මේ වේදනාව වින්දා. ඒ නිසා ජාති පක්ෂ පාට ભેදයෙන් තොරව, ආගම් ભેදයෙන් තොරව මේ ප්‍රහාරයෙන් එක එක මට්ටම් වලින් අඩු වැඩි වශයෙන් වේදනාවට පත් වුණා. එහෙනම් අපි දැන් මොනවද කරන්න ඕනේ? අපි දැන් කරන්න ඕනේ මේකේ වැරදිකරුවන් සොයා ගැනීමත් ඉතාමත් වැදගත්. මේ කොමිෂන තුලින් අපි විශ්වාස කරනවා වැරදිකරුවන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මම පූර්ව නිගමන වලට එළඹෙන්න යන්නේ නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. අපි යම් මට්ටමකින් මේක වැඩිකාරව වෙන්න ඇති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. යම් මට්ටමකින් වැඩිකාරව වෙන්න ඇති. එනිසා ඒ සම්බන්ධව අපිට යම් වන්දි ගෙවීමක් අපිට යම් කිසි දෙයක් කැපකිරීමක් කරන්න තියෙනවා අපි ඒකට සූදානම්.
අවසන් කරන්න.
එනිසා මම විශ්වාස කරනවා මේ කොමිෂන් වාර්තාව ආවට පස්සේ අපිට ඒ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වෙයි. ඒ වගේම ජාතියක් විදියට ශ්‍රී ලාංකික විදියට නැවත දැකී සිටීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි ආයෝජන මණ්ඩලයේ විදියට අපි අමාත්‍යාංශයෙන් අපි බල තත්පරයක් දෙන්න අපි සියලුම මේ දක්වා කරපු ආයෝජන එකක්වත් නතර නොකරන දැනට පත් කරගෙන තියෙනවා. ඒ ආයෝජන ඉදිරියට ගේන්න ඕන ශක්තිය සහයෝගය අපි දීලා තියෙනවා. එනිසා ඉදිරියට එන ආයෝජන ගැන යම් කිසි සමාලෝචන සැක සංකල්ප තියෙයි. හැබැයි මේ දක්වා ආරම්භ කරපු එකම ආයෝජනයක්වත් අපේ රට තුල අපි නවත්තන්නේ නැතෝ ඉස්සරහට අරන් යන්න අපේ අමතුමා මලික් සමරවික්‍රම මහත්මයාත් අපේ අමාත්‍යාංශයත් විදිහට කටයුතු කරනවා කියන එක මතක් කරමින් මේ අවස්ථාවේ වචන කීපයක් කතා කරන්න අවස්ථාව දීම ගැන සම්බන්ධව මම ඔබතුමාට ස්තුතියෙන් දරන බොහොම
ස්තුතියි. ගරු රංජිත් සොයිසා මහත්මයා ඔබතුමාට විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවස පුරාම පැවැත්වෙන අප්‍රේල් 21 ඉල්ලකරමේ දරුණු ප්‍රහාරය පිළිබඳ මේ සාකච්ඡාවේදී සහ ඒ ප්‍රහාරයෙන් පසුව මේ ගෙවී ගිය කාල සීමාව තුලදී රජයේ සහ ආරක්ෂක අංශ සහ විපක්ෂයේ කටයුතු කළ ආකාරය පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කෙරුණා. අපි ඊටාම පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා වර්තමාන යහපාලන ආණ්ඩුව බාරගත්තේ ත්‍රස්තවාදයෙන් තොරවෙච්ච භීෂණයෙන් තොරවෙච්ච රටක්. හැබැයි අවුරුදු 4ක් තිස්සේ මේ වර්තමාන යහපාලකයෝ නැවත රට තුල ඇති කරලා තියෙනවා ත්‍රස්තවාදේ. යම් කිසි ආකාරයක රටතුර ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ත්‍රස්තවාදී ඇති වෙලා තියෙනවා නම් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි. රජයේ ඇමතිවරු අපිට මතකයි දැන් මේ සභාවේ නැහැ දැන් මාස දෙකකට ඉස්සෙල්ලා පාට්ලි චම්පික රණවක ඇමතිවරයා රජයේ ප්‍රධාන කැබිනට් ඇමතිරෙක් කියනවා විපක්ෂයේ හීන දකින්නවා විපක්ෂයේ ලේසා මලකඳ නැතුව දේශපාලනය කරන්න බෑ. ඒ නිසා අපි රට තුරක් මොනම හේතුවක් හින්දාවත් ත්‍රස්තවාදය නැවත ඉතින් ඉඩ දෙන්නේ නැහැ කියලා මහලගොඩ පාරම්බෑවා. ඒ වගේම මෙතන ඉස්සරහා පෙළේ වාඩ ගරු සෞඛ්‍ය ඇමති රාජ සේනාරත්න ඇමතිතුමා කීපවතාවක් කිව්වා විපක්ෂයේ බලනවා ලේසා මලකඳක් මතින් බලයට පත් වෙන්න ත්‍රස්තවාදේ රාජ පරටතුරු ඉඩක් නැහැ කියලා පාරම්බෑ පම්පෝරි ගැහුවා. හැබැයි අවුරුදු 4ක අප්‍රේල් මාස 21 වෙනිදා වෙනකොට ආණ්ඩුවේ සාමයේ රෙද්දපල්ලෙන් බේරෙන්න පටන් ගත්තා. ඒක නෙවෙයිද සිද්ධ වුනේ. අප්‍රේල් මාස 21 වෙනිදා අපි මේ ටික මේ කරුණු සම්බන්ධ පාර්ලිමේන්තුවේදීත් ගරු නියෝජ්‍ය කතානායකතුමින් පිටදීදීත් මෙයා ප්‍රකාශ කරන හැම වෙලාවකම කිව්වේ විපක්ෂයේ ජාතිවාදී ඇති කරනවා. මෙන්න සහජීවනය, මෙන්න යහපාලන සහජීවනය. දෙගොල්ල තුන්ගොල්ල එකටින්ව දරා ගන්න බැරි. විපක්ෂයේ සමහර උදවිය ජාතිවාදී අවශ්‍යනවා කිව්වා. මාවණල්ලේ බුදු පිළිමවට ගහනකොට අපි කතා කරා මොකද්ද කිව්වේ? ජාතිවාදී අවශ්‍යන හදනවා කිව්වා. ආණ්ඩුවේ වගකීතු ඇමතිරෙක් සභානායක ලක්ෂ්මන් කිරියල්ලේ කියනවා. ලක්ෂ්මන් කිරියල්ලේ මැතිතුමා කියනවා ඒව කිසි පුරා විද්‍යාත්මක වටනමක් නැති දේවල් කියලා. අප්‍රේල් මාසේ 16 වෙනිදා කාත්තන් කුඩිල බයිසිකලයක් මොටර්සයිකලයක් පුපුරනකොට ඒ කිව්වන් කෝවා අකුණක් ගහලා බයිසිකලයක් පුපුරවයි කියලා කිව්වා. මේ විදිහට දැන් ආණ්ඩුවේ නායකතුමා මේක හැල්ලුවට කතා කරුවේ. අපි තා පැහැදිලිව කියන්න ඕනේ ඇත්තම කියනවා නම් ආණ්ඩුවේ කිසිම කෙනෙක් මේ මුස්ලිම් වහබ්වාදයේ ජිහාඩ්වාදයේ ත්‍රස්තවාදයේ පිළිබඳ අබමල් රේණුවක දැනුමක් තිබුණේ නැහැ. ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ආණ්ඩුවේ කිසිම නායකයෙකුට. මේක සිද්ධ වුණාට පස්සේ තමයි ඒක හොයාගත්තේ. හැබැයි අපි කියනවා මීට ඉස්සර මේ රටේ ත්‍රස්තවාදී ඇති වුණා. ඒ යම් යම් ආකාර ප්‍රචණ්ඩකයා ඇති වෙනකොට රාජ්‍ය බුද්ධිංශයේ සියල්ල වාර්තා කරලා තිබුණා මෙන්න මේනි ත්‍රස්ත සංවිධාන පුද්ගලයන් ඉන්නවයි කියලා. හැබැයි ආණ්ඩුවට ඒ සම්බන්ධ කිසිම දැනුමක් තේරුමක් නැතුව අන්ධය කොරු බිහිරෝ වගේ කටයුතු කරලා දැන් අපිට විපක්ෂයේ පැත්තට අත දික්කලා කියනවා විපක්ෂයේ උදවිය විසින් මේ ත්‍රස්තවාදයට ආවඩනවා කියලා. අපි තා පැහැදිලිව කියනවා විපක්ෂයේ හැටියට අපි තා වගකීමක් සහිතව ත්‍රස්තවාදයට එරෙහිව පෙනී හිටපු උදවිය ත්‍රස්තවාදයේ මර්ධනයට සහයෝගය දීපු උදවිය අද එක්කම කියනවා අපි මේ ත්‍රස්තවාදයේ අහෝසි කරන්න ගන්න තියෙන සියලු පේර අරගෙන තියෙනවා කියලා. ත්‍රස්තවාදයේ අහෝසි කරන්න ගන්නව නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්ක 88 89 කාල සීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණේ සමාජයේ කින්නෝගන පොලිසිය ආරක්ෂකංශ ගම වට කරලා ඔහු අතපය ගැට ගහලා ජිප් එකේ පිටිපස්සෙන් යදන ගිහිල්ලා ඝාතනය කරලා මරලා දැම්මේ. ඒ විතරක් නෙවෙයි එල්ටීඩී ත්‍රස්තවාදී කින්නෝගන ගම්මාන පිටින් වට කරලා අරගෙන ගිය. අද කරනවද එහෙම? අද කරන්නේ නැහැ. ත්‍රස්තවාදය, වහබ්වාදය, ජිහාද්වාදය පරද්දන්න ඕන නම් මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ කී දෙනෙක් අතරගන්න තියෙනවද? ත්‍රස්තවාදයට උඩගෙ දීපු උදවිය රිෂාඩ් බදුරුදීන් නැමැතිරගෙන් එක විනාඩියක් එක වචනයක් කට උත්තර ගන්න බැරි චාණ්ඩුවක්. මුජිබර් රහමන් මන්ත්‍රීවරයා එදා කිව්ව වගකීමක් ඇතුව ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා පස්සේ ඔහු කියනවා ලංකාව ලිබියාවක් කරනවායි කිව්වා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපතක් කරගන්නයි කිව්වා.
විනාඩිය තියෙන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට ප්‍රසන්න රණවීරමන්තුමාගේ අවස්ථාවක්
ලබා අපිට මෙතනින් එහාට හතෙන් එහාට යන්න බෑ ගරු.
හරි බොහොම සුදුයි. එදා මුජිබර් රහමන් මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුව තුලින් පිටදෙත් කිව්වා ලංකාව ලිබියාවක් කරනවා කියලා. අද ඒක නෙමෙයිද කියලා ලංකාව අමුසොනක් කරලා තියෙනවා. එහෙම කියලා දැන් අපේ පැත්තට දික් කළා කියනවා මේකට විපක්ෂයේ අය සම්බන්ධයි කියලා. අපි ඉතාල කනගාටු වෙනවා. ඉතාලම කනගාටුනවා තමන් කරපු දේ වගකීම තමන් බාර ගන්න ඕන. අද අර ගැමි වහරේ කතාවක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගොවියගේ අමුඩේ ගමරාළගේ අමුඩේ ජරා වුණා කැත කළාට පස්සේ මේක කවුද ජරා කළා කියලා කිව්වයි කියලා ආණ්ඩු අවුරුදු 4ක් 30 ත්‍රස්තවාදේ වපුරලා ආණ්ඩු අවුරුදු 4ක් 30 සහජීවනයේ නමින් බෙදුම් වාදයට සංහිඳියාව නමින් උඩගෙඩි දීපු ආණ්ඩුව ත්‍රස්තවාදේ ඇති වෙලා රටේ 300කට වැඩි ආගාරක් මානව ජීවිත නැති වුණාට පස්සේ දැන් කියනවා මේකේ වගකීම අරගෙන දේශපාලන වාසි ගන්න හදනවා කියලා. අපි තාම පැහැදිලිව කියනවා දේශපාලන වාසි ගන්න හැදුවේ සහජීවන නමින් බෙදුම් වාදයට කප්පන් දීලා මේ ආණ්ඩුව ඒ විතරක් නේ ආණ්ඩුවේ උඩගෙඩි දීපු කට්ටිය විපක්ෂෙත් ඉන්නවා. අද කටවල් වහගෙන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ. කියන්න පුළුවන් නම් ඉබ්‍රාහිම් කාගේ පක්ෂේ සමාජියෙක්ද? ඒක ගැන කතා කරන්නේ ගම්මිරිස් ගැන කතා කරුවා. ගම්මිරිස් ලංකාවට ගෙන ඉබ්‍රාහිම් නෙමෙයිද? ඒකෙන් රුපියල් කෝටි 13240 අයිතුලාභයක් ගත්ත ඉබ්‍රාහිම් නෙමෙයිද? ඒ ඉබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව අපේක්ෂකෙක් නෙමෙයිද? මේ ගැන කතා කරන්නේ නැතුව අද අපේ පැත්තට මේ සියල්ල ද අපි කනගාටු වුණා. අවසාන වශයෙන් ඔබතුමාගේ ඉල්ලීමට දැනුම් දීමට අවනත වෙමින් මම කියනවා මේ ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයේ වගකීම ජනාධිපති අගමැතිතුළු සමස්ත රජයේ බාරගත යුතුයි. ඒ අවසාන කිනේ වගකීම තියෙන්නේ ආණ්ඩුවරගෙන ප්‍රකාශ කරමින් අවස්ථාව සලසා දීම පිණිස ස්තුතිවන්ත වෙමින් මම කියන්න
බොහොම ස්තුතියි ගරු මනෝෂ නානාකරමැත්ත මොදුමාර විනාඩි 4යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අවසාන මොහොතේදී මේ වෙලාවේ විනාඩි කීපයක් ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කියන්න තියෙන එකම කාරණාව තමයි අද දවසේ පාර්ලිමේන්තුවේ දවල් පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ වෙලාව වෙනකන් කවුරු කවුරුත් කාටවත් ඇඟිල්ල දික් කරගන්න ඕනේ නැහැ කිය කී කතා කරේ කවුරුත් තම තමන්ට ඇඟිල්ල දික් කරගත්තු එක තමයි කරේ. කවුරුත් ඇඟිල්ල දික් කරා. කවුරුත් මේ මරණ ටික හරහා දේශපාලනය කරන්න උත්සාහ කරා. එතනින් එහාට දෙයක් අපි දැක්කේ නැහැ. හැමෝම ඇඟිලි දික් කරගත්තා. අපිට කියන්න තියෙන එක දෙයයි. ජීවිත ගණනාවක් නැති වුණා. මේ ජීවිත ගණනාව නැති වෙන්න කවුද වග කියන්න ඕනි කියලා හොයාගෙන හොයාගෙන ගියොත් අපිටත් පුළුවන් ඇඟිල්ල දික් කරන්න කියන්න. කවුද එදාට ඉස්සරින්ද කෝල් එක ආවේ කාටද? කවුද නොදැනගත්තේ ඇයි ඒකට ක්‍රියාත්මක නොවුනේ කියලා කියන්න පුළුවන්. හැබැයි අපි ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. මේකට අපි සාමූහික වගමැතුමා කිව්වා අපි ආණ්ඩුවක් විදියට අපිත් වගකීම දරන්න සූදානම් කියලා. අපි 225 දෙනාම මේ වගකීම දරන්න ඕනි. අපි 225 දෙනාගේම පෞද්ගලික ආරංචි අමාත්‍යංශ ආරක්ෂක මණ්ඩලවලට ලිපි මගින් දැනුම් දීලා තිබුණා. එදා වෙනකොට දැනගත්තේ නැති වුණාට පහුවෙන්ද හරි දැනගන්න ලිපි ලැබිලා තිනෝ. අපි 225ම වග කියන්න ඕනි. අපි 225ම මේ සම්බන්ධයෙන් වගකීමක් යම් කිසි ආකාරයකට තිනෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට. අද එළියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනයි කියලා හිතන එකේ වැඩි වැරද්දක් නැහැ කියලා හිතෙනවා. අපි අපිත් මේක ඇතුළට ඇවිල්ලා හෙට දවසේ මේක වලක්ව ගන්න කතා කරන්නේ නැතුව ඇඟිල්ල දික් කර කර කතා කරනකොට ඒ තරම් නිඳිතයි කියන කාරණාව අපි සඳහන් කරන්න ඕනි. ඒ ජීවිත නැති වුණා. අද අපිට කරන්න තියෙන්නේ හෙට දවසේදී කෙටි කාලීන දීර්ඝ කාලීන සහ ඉතිහාස සාධක මත මේ රටේ ගොඩනැගුණු මේ අන්තවාදයත් එක්ක ගොඩනැගුණු බහබ්වාදයේ හෝ වේවා වෙනත් අන්තවාදයන් හෝ වේවා වෙනත් ආගමික අන්තවාදයන් ඔස්සේ ගොඩනැගිනු මේ රට ඇතුලේ ත්‍රස්තවාදයට පැලවෙන්නට ඉඩකඩ හදපු පරිසරය අපි නැති කරන්න ඕනේ. ත්‍රස්තවාදයට මූලබීජ වපුරගන්න ත්‍රස්තවාදයට අතුදලු නැගලා එන්න පුළුවන් වෙච්ච පරිසරය අපි නැති කරන්න ඕනේ. ඒ පරිසරය නැති කරන්නයි අපි එකතු වෙන්න ඕනේ. අපිට එයාට මෙයාට ඇඟිල්ල දික් කරන එක නෙවෙයි. මේ පරිසරය නැති කරන්නේ කොහොමද? මේ පරිසරය නැති කරන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකතු වෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකතු වෙද්දී අපිට අපේ විවිධත්වය ඉතාමත්ම වැදගත්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, ඉස්ලාම්, කතෝලික, බෞද්ධාගමික, හින්දු අපි හැමෝම එකට ඉන්නවා. අපිට විවිධත්වයක් තියෙනවා. හැබැයි මේ විවිධත්වය ඇතුළේ ඒකත්වයක් අපි හොයන්න ඕනේ. ඒකත්වය හොයන්න ඕනේ එක කොඩිය යටතේ. ඒකත්වය හොයන්න ඕනේ එක රටේ නීතිය යටතේ. ඒක තමයි ශ්‍රී ලාංකික නීතිය. එක නීතියක් යටතේ එක රටක් කියන තැනට තමයි අපි ගොඩ නැගෙන්න ඕනි. එතකොට මේ අන්තවාදයට, එතකොට මේ මොනම අන්තවාදයකටවත්, මම කියන්නේ ඉස්ලාම් කියලා, මං කියන්නේ මොනම අන්තවාදයකටවත් මේක ඉසෝසවන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපි උඩ රට වෙන්න පුළුවන්, අපි පහත රට වෙන්න පුළුවන්, දේශවලාමේ වෙන්න පුළුවන්, කාගේ නීති වෙන්න පුළුවන්, මේ මොනවත් පැත්තකට දාලා ශ්‍රී ලාංකිකයෝ විදියට හැමෝටම එක විදියට කතා කරන්න පුළුවන්, එක විදියට හිසනමන්න පුළුවන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඒ නීති පද්ධතිය යටතේ වැඩ කරන්න කටයුතු කරොත් විතරයි මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි 1948 පස්සේ ඉඳලා අද වෙනකන් අපි බට කෑවා. අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ පෑවා විතරක් නෙවෙයි විවිධ අවස්ථාවලදී වාර්ගික ගැටුම් වලට මුහුණ පෑවා. අපි ආර්ථික වශයෙන් රටක් විදියට දවසින් දවස පස්සට ගියා. මේ හැම එකටම හේතු වෙලා තියෙන්නේ රටක් විදියට අපේ රටේ තියෙන මේ මහා මනුස්ස සම්පත හරි විදියට පාවිච්චි කරන්නේ නැතුව ඒ අවස්ථාවලදී බලලෝභී දේශපාලඥයාගේ අවස්ථාවට අවස්ථාවල් අවස්ථාවාදී විදියට මේ රටේ සිංහල ජාතිය පමණයි කියව භාෂාව පමණයි ජාතික භාෂාව කියලා එක අවස්ථාවකදී පටන්ගෙන විවිධ විදිය විවිධ විදියට දෙපැත්තට එහාට මෙහාට බෝලේ පාස් කරගෙන මේ රටේ මේ වර්ගවාදය වපුරගෙන ආවා. ඒකේ ඒ හැදිච්ච ඉඩ තමයි අද දවසේදී මේ ත්‍රස්තවාදී ජාත්‍යන්තර ත්‍රස්තවාදියට ලංකාව ඇතුලේ බෝම්බ පුපුරවන්න අවස්ථාව හදලා දුන්නේ. ඒකයි මම නැවත නැවතත් කියන්නේ. අපි එකතු වෙමු, රටක් විදියට කල්පනා කරමු, රටක් විදියට ඉස්සරහට යමු, එක නීතියක් හදාගමු. අපි හැමෝම එකතු වෙලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැමෝම එකතු වෙලා මේ රටේ විවිධ වයස්වලට බඳි විවාහ වෙන්න බැරි වෙන විදියට විවිධ විදියට ඉඩම් නීති නැති විදියට විවිධ ආකාරයට ඇඳුම් පැළඳුම් නැති විදියට අපි එක නීතියක් හදාගමු. ඕන තම තමන්ගේ ආගම්වල අනන්‍යතාවයන් තියාගමු. ඒ අනන්‍යතාවයන් ඇතුලේ අපි ආරක්ෂා කරගමු අපේ රටේ ශ්‍රී ලාංකිකත්වය, ශ්‍රී ලාංකික සංස්කෘතියයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපි අපේ බෞද්ධකමවත්, අපි අපේ ඉස්ලාම්කමවත්, අපි අපේ හින්දුකමවත් නෙමෙයි, අපි අපේ ශ්‍රී ලාංකිකකම ගෙනියන්න පුළුවන් වෙන නීති පද්ධතියක් අපි හදාගමු. ගරු නියෝජ්‍ය කතානායකතුමිය අවසන් කරනවා, අද රටේ ජනතාවගේ පැත්තෙන් මේ සඳහා බරපතල ඌමනාවක් ඇති වෙලා තියෙනවා, අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා, පෙළඹවීමක් ඇති වෙලා තියෙනවා. ඒ පෙළඹවීම, ඒ අවශ්‍යතාවය අපි පාවිච්චි නොකළොත්, ඒකෙන් අපි ප්‍රයෝජන නොගත්තොත් අපි මේ ජාතියට කරන මහ විනාශයක් හැටියට මම සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
හෙට පස්සරු 1ට පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා.